සමන්ත චක්කවාලේසු අත්තාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි බෞද්ධෙක් හැටියට නිවන් මඟ සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වෙන සසර දුකින් මිදී නිදහස් වන්නට බලාපොරොත්තු වෙන බෞද්ධෙක් මේ බුද්ධ ශාසනය තුළ පින්කම් කළ යුතුයි. පින්කම් කිරීමෙන් පමණක් කෙනෙකුට නිවන් දකින්න බෑ. බෞද්ධයෙක් හැටියට අපි පින්කමක් කරලා පින කුසලයක් බවට පත් කරගන්න ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කළා. ඒ නිසා කුසලස්ස උපසම්පදා කියන තත්වයට පත් වෙන්න බෞද්ධයෙක් තීරුම් ගත යුතුයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පින්කමක් කරලා ඒ පින කුසලයක් බවට පත් කරගන්නට පුළුවන්කමක් නොලැබුණොත් ක්‍රමීය මාර්ගය පිළිවෙත් ප්‍රතිපදාව නොදන්නවා නම් ඒ පුද්ගලයාට මේ පැවැත්ම තුළ යම් යම් සුගති ලෝකවල කාම ලෝකවල අර රාජ සැප සිටු සැප දෙව් සැප බ්‍රහ්ම සැප බිඳ බිඳ ඉන්නා මිටක් කිසි දවසක මේ නිබ්බානගාමි පාරට මාර්ගයට පිළිවෙතට වැටෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි බෞද්ධයින් හැටියට තේරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ පින්කමක් කරලා පින කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. මේ කුසලස්ස උපසම්පදා කියලා බුද්ධ දේශනාවේ දේශනා කළේ මේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන කෙලෙස් මුල් තුනක් සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළම මුල් බැහැගෙන තියෙනවා. ඒවා අකුසල් මුල් හැටියටයි මුල් බැහැගෙන තියෙන්නේ. මේ අකුසල් මුල් තුන උදුරා අස්කල යුතුයි. ඒ උදුරා අස්කරන්න පුළුවන් වෙන්නේ කුසලස්ස උපසම්පදා කියන තත්වය යමෙක් තේරුම් ගත්තොත්. පින්කමක් කරාට පමණක් මේ නිවන් මඟ සාක්ෂාත් වෙන්නේ නැහැ. සාක්ෂාත් කරගන්න බෑ. හැබැයි තව එකක් තේරුම් ගත යුතුයි. පින්කමක් නොකර කුසලයක් පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකත් තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මේ දෙකම දෙපැත්තම දේශනා කරලා තියෙනවා. ඒ වගේම තවත් එකක් තේරුම් ගත යුතුයි. ආගමක පින්කම් කරන්න කියනවා, පින්කම පිළිබඳව වර්ණනා කරනවා, පින්කමක වටිනාකම කියා දෙනවා, පින්කම් කළ යුතුයි කියලා කියනවා. නමුත් ආගමක පින කුසලයක් බවට පත් කරගන්නා ක්‍රමයක් කියා දෙන්න දන්නේ නැහැ. කියා දුන්නා නම් ඒක ආගමක් නෙමෙයි දහමක් වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බෞද්ධයෝ පින්කම් කළාට පමණක් නිවන් දකින්න, නිවන් අවබෝධ කරගන්න, නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. මාර්ගය දකින්න ඕන. තේරුම් ගන්න ඕන. දැනගන්න ඕන. ඒ නිසා මේක දෙකක් බව වින කියන්නේ එකක් කුසලයේ කියන්නේ එකක් බව වෙනස්කම් සහිතව තේරුම් ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පවතින්නේ පුණ්‍ය කර්ම කුසල ධම්ම. පුණ්‍ය කර්ම කිව්වේ පුණ්‍ය කම්ම කිව්වේ මේ කම්ම කියන්නේ කල මොහොතේ ඉඳන් යම් ආකාරයක ඵල විපාක උරුමන දෙයක්. එනිසා පුණ්‍ය කර්ම පින්කම් නමුත් කුසල කර්ම නෙමේ කුසල ධම්ම. ධම්ම කිව්වේ අර නිවන් මගට උපකාර වන කුණු කෙලෙස් කිලුටු ගති හිතෙන් උදුරා ඉවත් කරන්නට උපකාර වන දේ ධම්ම. පැවැත්ම තුළ යම් යහපතක් කරගෙන සුගතියකට පත් වෙලා කාමලෝකවල සුගති ලෝකවල රාජ්‍ය සැප සිටු සැප බ්‍රහ්ම සැප දෙව් සැප විඳින දේ කර්ම. ඉතින් ඒක නිසා අර කොයි සුගති ලෝකයකට කාම ලෝකයකට ගියත් එතන නිවනක් නැහැ. ලෝකය තුල නිවනක් නැහැ. නිවන ලෝකයකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ පිනත් කුසලයක් කර්මයක් ධර්මයක් දෙකක් බව දෙපැත්තක් බව සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. ඊටත් වඩා ගැඹුරෙන් අපි පින්කමක් කරගත්තාම ඒක කුසල ධර්මයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක පැහැදිලිව කෙනෙක් තේරුම් ගන්න ඕන. එහෙම පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් දන්නවනම් අන්න ඒ පුද්ගලයාට අර කුසලස්ස උපසම්පදා කියන මේ නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති කෙනෙකුට කොයිතරම් පින්කම් කළත් නිවනක් සාක්ෂාත් කරගන්න බෑ. නමුත් දැන් අර සින්දුවකුවත් තියෙනවා පින් මදි වෙන්න නැති එකයි තවමත් සංසාරී කියලා. ඒක සහ මුලින්ම බුද්ධ දේශනාවට නොගැලපෙන බුද්ධ දේශනාවේ නොකියූ දෙයක්. ඒක ආගමකට ගැලපුණත් දහමට ධර්මයට බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ. පින් වැඩි වුණත් මේ සංසාර ගමන කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙනවා. පින්කම් නොකළත් යම් යම් තැන්වල අතරමං වෙනවා. හතරපාය වගේ තැන්වල. ඉතින් ඒක නිසා පින්කමක් කරගන්නත් ඕන. ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්නත් බෞද්ධයෙක් හැටියට හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. මේ කුසල අස්ස කිව්වේ වචන තුනක්, පද තුනක්. කුයන්නෙන් එන්නේ කුණු, කිලුටු, කෙලස්, කැට, කළු කියන අර්ථයක්. රාගය කෙලස් කුණු දෙයක්. ද්වේෂය කෙලස් කුණු දෙයක්. මෝහය මානය කුණු කිලුටු කෙලස් දෙයක්. එනිසා රාගය, ද්වේෂය, මෝහය කියන තුනෙන් උපදින යම් චේතනාවක් සිටුවිල්ලක් අරමුණක් තියෙනවා නම් ඒක කුණු කිලුටු කෙලස් කළු ගතියක්, කළු ධර්මයක්. ඒ කුණු සලා අත්හැර අස්කලා එකෙන් නිදහස් වෙන්න ඕන. ඒක නිසා රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං කිව්වා මිසක් පින්කමක් නිබ්බාන කියලා බුදුහාමුදුරුව බුද්ධ දේශනාවේ කොහෙවත් කියලා නැහැ. හැබැයි අපි පින්කමක් කරලා මේ තුන් සිත පහදා ගන්න ඕන. පින්කම උපකාර වෙන්නේ හදයන් පුණාති පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන්නේ පින්කම, හදයන් පුණාති. මේ හිතේ පැහැදීමක්, ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක්, පිරිසිදු වීමක්, පැහැීමක් ඇති වෙන්නේ පින්කමක් කරගත්තාට පස්සේ. අපිට නොයෙකුත් ආකාරයේ පින්කම් කරන්න පුළුවන්. ලක්ෂ ගණන් වියදම් කරලා දානමය පින්කම් වගේ දේවල් කරන්නත් පුළුවන්. තව නොයෙකුත් අපිට ඔය ආරෝග්‍ය ශාලාවකට ගොඩනැගිල්ලක් හදා දෙන්න, ඒ වගේ ඉස්කෝලේ ළමයින්ට පන්ති කාමරයක් හදා දෙන්න, නැති බැරි කෙනෙකුට ගෙයක් දොරක් හදා දෙන්න, මේ වගේ තව නොයෙකුත් පින්කම් තියෙනවා. මල් පූජා කිරීමත් යම් ආකාරයක පින්කමක්. ඒ වගේම තව නොයෙකුත් ආකාරයේ තුන් සිට පැහැදෙන දේවල්, සියලුම දේවල් පින්කම්. ඒ පින්කමක් කරලා යම් කිසි කෙනෙක් ඒ පින්කමින් ප්‍රතිලාභයක් උපාදානය කරගන්නවා නම්, ප්‍රතිලාභයක් පමණක් නෙමේ, ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ප්‍රශංසාවක්, ප්‍රතිලාභයක්. ප්‍ර කියන වචනෙම තියෙන අකුරෙම ආපහු තමන්ට එක උරුම වෙනවා. ඒ කළපු දේ නිසා ඉදිරියට යමක් උරුම වෙනවා නම් ඒක අර ප්‍රචාරය, ප්‍රසිද්ධිය, ප්‍රබෝධය, ප්‍රමාණය, ප්‍රශංසාව, ප්‍රතිලාභය, ප්‍රචාරය, මේ වගේ දෙයක්. අර අපි හිතමුකෝ පින්කමක් කරනවා කියලා රෝහලකට වාට්ටුවක් හදලා දෙනවා, එක්ක ස්කෝලෙකට ගොඩනැගිල්ලක් හදා දෙනවා, එහෙම නැත්නම් මේ වගේ දානමය පින්කමක් කරනවා. ඒ සියලු දේ අර හද පිනා යන පින්කම්. හදයම් පුනාති පුණ්‍යම්. හැබැයි මේ පින්කම කරගත්තට පස්සේ අපි ඒ පින්කම කිරීමෙන් අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් ආපහු අපිටම අපේ පැවැත්මට උපකාර වන පංචස්කන්ධය උපාදානය කරගන්නා යමක් අඩුමාසයෙන් අවමාසයෙන් සිටිවිල්ලක් තියෙනවා නම් මේකෙන් පින්කම නිසා මේ පින හේතු කරගෙන මට මේ වගේ දෙයක් ලැබේවා කියලා. මලක් පූජ කිරීමෙන් ඒ මලේ පාට රුව වර්ණයේ සුවඳ වගේ මේ මගේ රුවත් ඉදිරියේදී පැහැපත්රුවක් ලැබේවා, සුවඳ වර්ණවත් මේ වගේ යහපත් රුවක් ලැබේවා කියලා කිව්වත් ඒක පින පුණ්‍යාභිසංකාරයක් වුණා මිසක් කුසලයක් බවට පත්ුන්නේ නැහැ. ඒ වගේම අපි හිඟන්නේකුට යාචකයෙකුට රුපියල් 10ක් පිනට දුන්නත් ඒ පින්කමෙන් අපි ආපහු යමක් ඉල්ලනවා නම් ප්‍රතිලාභයක් අඩු මාසයෙන් මේ පින්කම් ඉගන්නට රුපියල් 10 දුන්න පිනෙන් මට ස්වීප් එකක් ලැබේවා, එක්ක අර දේ ලැබේවා, එක්ක මේ දේ ලැබේවා කිව්වත් ඒක පින්කමක් පුණ්‍යාභිසංකාරයක් වුණා මිසක ඒක කුසලයක් බවට පත් වුණේ නැහැ. ඒ වගේම අපි බෝධි පූජාවක් කරලත් බෝධීන් වහන්සේගාවට ගිහිල්ලා මල් පහ පූජා කරලා ප්‍රාර්ථනාවක් කරලා යාඥාවක් කරලා ඉල්ලනවා නම් විභාග පාස් කරලා දෙන්න, එක්ක මේ දේවල් මට ලබා දෙන්න, මේ වගේ දෙයක් යම් යාඥාවක් ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් කරනවා නම් එතන පින කුසලයක් බවට පත්ුනේ නැහැ. පින අකුසලයක් බවට පත්ුණා විතරක් නෙමේ, පින අර තමන්ගේ ප්‍රචාරයක්, ප්‍රතිලාභයක්, ප්‍රශංසාවක්, ප්‍රබෝධයක් ලැබෙන බලාපොරොත්තුවක් තියෙනවා. යම් බලාපොරොත්තුවක් ඇතුව චේතනාව එහෙම බලාපොරොත්තුවක් නම් ඒ පින්කම කුසලයක් වෙන්නේ නැහැ. ඒක මේ භෞතික ලෞකික වශයෙන් ලෝකයේ තුලින් තමන්ට උපාදානය කරගන්නට තියෙන දෙයක් ආපහු ප්‍රතිලාභ ලෙස තමන්ම අපේක්ෂා කළා, ඉල්ලුවා, යද්දා, ප්‍රාර්ථනා කරා, යාචකයෙක් ලෙස ඉල්ලුවා. එහෙම යමක් ඉල්ලන්න, ප්‍රාර්ථනා කරන්න, යාඥා කරන්න යම් කිසි කෙනෙක් පින්කමක් කරනවා නම් අඩු මාසයෙන් බොහොම සුළු දෙයක් හරි හිතෙන් ගයෙන් වචනෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ආපහු ඒ පින්කම නිසා ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක පුණ්‍යාභිසංකාරයක් බවට පත් වෙලා පැවැත්ම දික් වෙනවා. පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න හේතු වෙනවා, උරුම වෙනවා. ඒ ශක්තිය උරුම වෙනවා. ඉතින් ඒක නිසා මේ පින කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ආගමක තියෙන්නේ බෑ, තියෙන්නේ නැහැ. බුද්ධාගමේ නැහැ මෙහෙම එක. බුද්ධාගමත් ආගමක්. ඒ නිසා බුද්ධ ධර්මයක් එතන බොහොම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුද්ධ ධර්මයේ තියෙන්නේ පින කුසලයක් බවට පත් කරගන්න ඕන කියන එක. එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ තියෙන පුණ්‍ය පාප පහිනස. පින්කම කරගත්ත හැම මොහොතකම හැම අවස්ථාවකම බෞද්ධයෙක් හැටියට ඒ පින්කමෙන් අපි උපයාසපයා ගත්තා වූ පිරිසිදු ශක්තිය අර මුල් බැහැගෙන තියෙන කුණු කෙලෙස් කිලුටු ගති හිතෙන් ඉවත් කරන්නට උපකාර වන ආකාරයට කුසලස්ස උපසම්පදා කියන තත්වයට තමන්ගේ හිත පිරිසිදු කරගන්න හැම කෙනෙක්ම යම් දැනුමක් ධර්මඥානයක් ධර්ම අවබෝධයක් ලබාගත යුතුයි. ඒ නිසා පින්කමක් කුසලයක් බවට පත් කරගන්න බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම ගණනාවක දේශනා කරලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේක ආදිත්‍ය පරියාය සූත්‍රයේ එවැගේම බාලපඬිත් සූත්‍රයේ තව නොයෙකුත් සූත්‍රවලත් විශේෂයෙන්ම සුමනා සූත්‍රය කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා සුමනාවනි පින්කමක් කළ යුතුමේ. ඒ පින්කමක් කරපු හැම මොහොතකම ඒක කුසලයක් බවට පත් කරගන්න නම් යම් ධර්මඥානයක් අවබෝධයක් තිබිය යුතුයි. ඒ සඳහා තේරුම් ගත යුතු දේ තමා චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ කියන මේ සුමනා සූත්‍රයේ තියෙන ඡේදය. ඒ නිසා අපි පින්කමක් කරන්න ඕන බෞද්ධය හැටියට පින්කම කරන්නේ හිතේ පැහැදීමක් ප්‍රසාදයක් පිරිසිදු බවක් ඇති කරගන්න. ඒ පිරිසිදු බව ඇති වූ අවස්ථාවේ මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන උදුරදාන්න පුළුවන්. මේකට බුද්ධ දේශනාවේ දෙවිධයක දෙආකාරයක මේ පින කුසලයක් බවට පත් කරගන්න බුද්ධ දේශනාවේ පැහැදිලිව කියා දීලා තියෙනවා, ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මේවා ආගමී නැහැ, බුද්ධ ආගමේ මේවා නැහැ. තියෙනවනම් ඒක ආගමක් වෙන්නේ නැහැ, ඒක ධර්මයක් වෙනවා. ඒ නිසා අපි මේ දෙආකාරයම අද පැහැදිලිව තේරුම් ගන්න ඕන. මම ප්‍රකාශ කරනවා, විග්‍රහ කරනවා, දේශනා කරනවා. පළවෙනි එක, අපි පින්කමක් කරගත්තාම මේ පින අපේ අර ණයකාරයන්ට ඥාතීන්ට පවරන්න ඕන, දෙන්න ඕන, අනුමෝදන් කරන්න ඕන. මේ පින අපි උපාදානය කරගත්තොත් අපේ පැවැත්මයි දික් වෙන්නේ. නමුත් අපි පින අනුමෝදන් කළාම, පින් පැවරුවාම, පින් පිහිටුවා පතුරුවාම ඒ පිනෙන් අපි පුණ්‍ය පාප පහිනස්ස කරලා ඒ පින කුසලයක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ සංසාර ගමනේ මේ ගෙවන්නේ ණය ගන්නදිනවා, මේ වැය කරනවා, ණය ගත්ත ණය වැය කරනවා. සෑම කෙනෙක්ම අතීත කල්ප කාලාන්තරයක් පටන් නොයෙකුත් අයගෙන් උදව් උපකාර ගත්ත අය. අපිට අම්මලා තාත්තලා මේ කාලෙත් උදව් කළා, මේ ජීවිත කාලෙ ගුරුවරු ඉගැන්නුවා, තව නොයෙක් අය අපිට උදව් කළා, උපකාර කළා. අපි ඒ ණය ගෙවිය යුතුයි. මේ ණය ගෙවන්න නම් අපි පින්කමක් කරලා ඒ පිනෙන් උපයාසපයා ගත්තා වූ පුණ්‍ය ශක්තිය ඒ සියලු ඥාතීන්ට, ප්‍රාණකාරයන්ට, ඒ ණයකාරයන්ට අපි ණය ගෙවන්න ඕන. මේ ණය ගෙවීම අපි කළොත් එතන කුසලයක් බවට පත් වෙනවා ඒ පින. ඒ නිසා අපි පින්කමක් කළාම අපිට මේ සංසාර ගමනේ මේ ජීවිත කාලය තුළ පමණක් නෙමේ, අතීත අනන්ත අප්‍රමාණ සංසාරවල අපිට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ සියලු මව්දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරු ඥාති මිත්‍රාදීන්ට, සම්පුරුෂයන්ට, භාර්යාවන්ට, දරුවන් උරුරන්ට, සියලු ආච්චිලා සහෝදර සහෝදරීන්ට, සේවකයන්ට, ස්වාමීන්ට, මේ ආදී කොට ඇත්තා වූ සියලු ඥාතීන්ට අපි ණය ගෙවන්නට මිය පරලොව ගිය සියලු දෙනාට ණය ගෙවන්නට මේ පින පාවිච්චි කරන්න ඕන, උපකාර කරගන්න. ඒ නිසා අපි ශේෂයක්වත් ඉතිරි නොකර මේ පින ඒ සියලු ඥාතීන්ට පවරන්න ඕන, දෙන්න ඕන, පිහිටවා පතුරවන්න ඕන, අනුමෝදන් කරවන්න ඕන. එහෙම අනුමෝදන් කළොත් එහෙම පැවරුවොත් එහෙම පින් පිහිටවා කැපකොට දුන්නොත් ඒ අයව මුදවා නිදහස් කළොත් ඒ අනුව අපි සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙනවා. ඒ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීම කුසලයටපත් වෙන්නේ අපිට නිදහස් වීම නිසා. අපි ණය මිදී නිදහස් වීම නිසා. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිවන් මඟ විවුර්ත නොවන්නේ මේ පින කුසලයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් අපි පින්කමක් කරලා ඒ පින අපේ අර මිය පරලොව ගිය අතීත ඥාතීන්ටත් ජීවත් වෙන සිටින වර්තමාන ඥාතීන්ටත් සියලු දෙනාට අපි පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. මෙතෙන්දි කැපකොට ඒ අයව අර අසරණ අනාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්නට මේ පින් පැවරිය යුතුයි. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝදින්නම් පේතානං උපකප්පති කියලා තිරෝකුඩ සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. උන්න මේ උදකං වට්ටං උඩයිනං වතුර බිමට වක් කරනකොට පහළට වැක්කිරෙනවා. ඒව මේව ඒ ආකාරයෙන්ම තුන්සිට පහදාගෙන පින්කමක් කරලා ඒ පින කැපකොට ඒ ඥාතීන්ට පවරනකොට ඒ පින නිසා ඒ අයට මුදවා නිදහස් කරන්න පුළුවන් ඒ අයව. ඒ වගේම තමන්ටත් අර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක කුසලයක් බවට පත් වෙනවා. අර කුණු කිලුටු කෙලස් ගති තමන්ගේ හිතෙන් ඉවත් වෙනවා. ණය ගනුදෙනුව අවසන් වෙනවා. නායකවලා නය මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ පළවෙනි පියවර තමයි මේ පින්කමක් කරලා අපි ඒ පින පවරන්න ඕන, දෙන්න ඕන, අනුමෝදන් කරන්න ඕන, පිහිටවන්න ඕන. කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන පිරිසිදු චේතනාවක් ඇතුව පින් දුන්නොත් පින් පැවරුවොත් ඒක කුසලයක් බවට පත් වෙන බව බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඒක එක ක්‍රමයක් පින කුසලයක් බවට පත් කරගන්න ආකාරය. දෙවෙනි ආකාරය මේක හොඳටම තේරුම් ගන්න ඕන. අපි පින්කමක් කළාම මේ පින්කම නිසා අපේ හිතේ අර තියෙන මේ පින බලාපොරොත්තුෙන් අපි ලම් උපාදානයක් කරගන්න තියෙනවා නම් ඒක චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ. අනාලියෝ අනාලියෝ කියන්නේ ඒකට ඇලෙන්න ඕනේ නැහැ, ඒක අල්ල ගන්න ඕනේ නැහැ. මුත්‍ති කියන්නේ ඒකේ මිදී නිදහස් වෙන්න ඕන. පටිනිසග්ග කියන්නේ ඒකට බැඳීම, අපි ඒකෙන් අර නිස්සරණයට එහෙම නැත්නම් ඒකේ මිදී නිදහස් වෙන්න ඕන. චාගෝ කියන්නේ පරිත්‍යාගෝ කියන්නේ ඒක අත්හරින්න ඕන, ඒ දුන්නදී පරිත්‍යාග කරලා. ඉතින් ඒක නිසා එහෙම අපි පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට අපේ හිතේ තියෙන අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරලා අයින් කරනවා, අස් වෙනවා. ඒ නිසා හිතේ රාගය, ද්වේෂය, මෝහය දිගටම නිච්චසේ, සුඛසේ, අත්‍යසේ පවතින්නේ නැහැ, මුල් බෑගෙන තියෙන්නේ. ඒ අනුව කෙලෙස් මුල් තුන උදුරන්නට ඒ පින් දීම, පින් පැවරීම, පින් අනුමෝදන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි පින්කම කරගත්ත හැම මොහොතකම අර කරුණු දෙකක් සඳහා මේ පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි, පින් පිහිටවා කැපකොට ඒ ඥාතීන්ව මුදවා නිදහස් කරන්න කටයුතු කරන. ඒ නිසා එහෙම නොකර අපි පින උපාදානය කරගත්තොත් ඒක ප්‍රතිඵලය තමයි නිවන වැහෙනවා, සුගති ලෝකයකට, කාම ලෝකයකට යන්න පාර කැපෙනවා. මේ දෙකම හොඳට තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට අනුව පැහැදිලිව පිරිසිදුව මේක දේශනා කරලා තියෙනවා. දැන් හැම කෙනෙක්ම දන්නවා අපි පින්කමක් කරලා ගාථාවක් හැම පින්කමක් අවසානයේදීම ගාථාවක් කියනවා. මේ ගාථාවේ අපි මේ පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න උපකාර වන අර්ථයක් බුද්ධ දේශනාවට අනුව ධර්මයේ තියෙනවා. හැබැයි ඒ ගාථාවම ආගමේ ප්‍රාර්ථනාවක් හැටියට අද උගන්වනවා, භාවිතයට ගන්නවා, කියාදෙනවා. ඒක වැරදි. දැන් අපි ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. දැන් මේක මුලින්ම අපි කල්පනා කළොත් ආගමේ බුද්ධ ආගමේ කියා දෙන්නේ ඔය දහම් පාසල් වලත් ආමුදුරුව බණ කියන කොටත් කියා දෙන්නේ මේ බාල සමාගම කියන්නේ ඔය බාල මිනිස්සු අර රාගෙන් ද්වේෂයෙන් කටයුතු කරන බාල මිනිස්සුන්ගෙන් ඉවත් වෙලා පඬිතුයෝ ආශ්‍රය කරන්න ඕන කියන එකයි අද ආගමේ කියා දෙන්නේ. ඒක බාහිර වැරදි අර්ථයක්. මෙතන තියෙන්නේ මා මේ බාල සමාගම. මා කියන්නේ සහ මුලින්ම සදහටම මිදී නිදහස් වීම. මේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන අර රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම, ඒ වැරදි කුණු කිලුටු කෙලෙස් ගති වලින් සදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙන්නයි මේ පුණ්‍ය ශක්තිය ඉමිනා පුඤ්ඤ කම්මේ. ඒ නිසා පින්කමක් කළාම මේ පින් දෙන්නේ පවරන්නේ ඒ බාල සමාගම තමන්ගේ හිතෙන් ඉවත් කළා. තමන්ගේ හිතේ තියෙන උපදින නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා මුල් බෑගෙන තියෙන රාගය, ද්වේෂය, මෝහය කියන සමාගම තමන්ගේ හිතෙන් ඉවත් කළා, උදුරලා දාලා ඒ වෙනුවට සතන් සමාගම කියන්නේ වීතරාගී, වීතදේශී, වීතමෝහී කියන සත්වයට හිත පිරිසිදු කරගන්න. ඒ මිසක් අපිට පින්කමක් කරලා අර බාහිර පුද්ගලයන්ගේ බාලගති අයින් කරන්න බෑ. බාහිර පඬිතුයෝ ආශ්‍රය කරලා වැඩකුත් නෑ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ පින්කමක් කරගත්තාම කළාම ඒකෙන් තමන්ගේ හිතේ උපදින බාල සමාගම, ඒ කියන්නේ තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහයයි ඉවත් කළ යුත්තේ. අනුන්ගේ හිතේ, බාලයන්ගේ හිතේ තියෙන දේවල් බාලයෝ අයින් කරන්න අපට බෑ. තමන්ගේ හිත පිරිසිදු කරගන්නයි පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන බාල සමාගම කිව්වේ රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම තමන්ට අයින් කරගන්න පුළුවන් ඉමිනා පුඤ්ඤ කම්මේන. මේ පුඤ්ඤ කම්මේ ශක්තිය හේතු කොටගෙන. ඒ වගේම අර වීතරාගී, වීතදේශී, වීතමෝහී කියන සතන් සමාගමෝ හෝති හෝතු යාව නිබ්බානපත්ත්‍ය. ඒකම නිවනට හේතු වෙනවා. ඉතින් ඒක නිසා දැන් බුද්ධාගමේ මේ ගාථාවම මේ වචන ටිකම තේරුම් කරන්නේ මේක ප්‍රාර්ථනාව. බුද්ධ දේශනාවේ ප්‍රාර්ථනා නැහැ. ඒක ආගමක තියෙන දෙයක්. යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක ආගමක්. හැබැයි බුද්ධ දේශනාවේ ප්‍රාර්ථනා නැහැ, අදිත්‍යාන තියෙන. අදිත්‍යාන කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් උට්ටාන, උදර්ලාස් කරන චේතනාව පෙරදරි කරගන්න. ඉතින් ඒක නිසා අර පින්කමක් කළාම ඔය ගාථාව අපි කියනකොට මේකේ හරියටම නිවැරදි ප්‍රායෝගික තේරුම දැනගෙන කිව්වොත් අපේ හිතේ උපදින කෙලෙස් ගති මේ පුණ්‍ය ශක්තිය නිසා, මේ හිත පැහැදීම නිසා ඉවත් කළොත් අන්න අර බාල සමාගම හිතෙන් ඉවත් වෙලා ඒ වෙනුවට සතන් සමාගම පිහිටන්න ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. නමුත් මේක ආගමක් හැටියට අද අනිත් පැත්ත කන පිට ගහලා කියන්න, උගන්වන්න, කියා දෙන්න, තේරුම් කරලා දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මේ පින් දෙන්න බෞද්ධ කීයටවත් කැමති නැහැ. මේ පින් ඉතුරු කරගන්නයි ඒකනේ අර පින් මදි වෙන්නේ නැති එකයි තාමත් සංසාරේ කියලා ඔය කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි බෞද්ධයෙක් හැටියට බෞද්ධව හැටියට පින්කම් කළ යුතුමය. පින්කම් කරන්න ඕන. පින්කමක් කළ යුත්තේ ඒ තමන්ගේ හිතේ තියෙන අර කෙලෙස් ගති කුණු ගති කිලුඩු ගති එක පැත්තකින් ඉවත් කරන්නටත් එකක් අනිත් පැත්තෙන් මේ සංසාර ගමනදී අපිට උදව් කළ උපකාර කළ අපි උදව් උපකාර ගත්ත සියලු ඥාති මිත්‍රාදීන් ණයකාරයන්ගෙන් ඒ ණයගෙවලා ණයන් විදී නිදහස් වෙලා අපි නිවනට උපකාර වන අර බැම්මෙන් විදී නිදහස් වෙන ණය බැම්මෙන් විදී නිදහස් වෙන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පින්කමක් කරන්නේ ඒක කුසලයක් බවට පිරිසිදුව පැහැදිලිව පරිවර්තනය කරගන්න පුළුවන් වන ආකාරය. ඒක එහෙම කර නොගත්තොත් නිවනට ඒක ඒ පින්කම උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඔහෙ පින්කම් කර කර ඉන්න පුද්ගලයන්ට කවදක්වත් නිවනක් ලැබෙන්නේ නැහැ. ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්නේ නැත්නම්. හැබැයි කිසිම ආගමක බුද්ධාගමේ විශේෂයෙන්ම පින කුසලයක් බවට පත් කර ගැනීමට ක්‍රමයක් පිළිවෙතක් මාර්ගයක් කියලා දීලා නැහැ. ඒ වෙනුවට තියෙන්නේ පින්කමක් කරලා ප්‍රාර්ථනා කියන වැරදි දෙයක් කරන්න. දැන් අපි ගම්මුකෝ බුද්ධාගමේ ඔය හරි පින්කම් ගෙදරක් තියෙනවනම් මේ හැම කෙනෙක්ම දානගෙවල් වල ගිහිල්ලා ඇති. දානගයක් අවසානයේදී හාමුදුරුව අර පින් අනුමෝදන් කරනවා කියලා පින් වාක්‍යයක් කියනවා. ඔය පින් වාක්‍යය හොඳට තේරුම් ගන්න ඕන, හොඳට අහගන්න පුළුවන්. කවුරුත් දන්නව ඕක අහලා තියෙනවා. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා, බොහොම වීදම් කළා, බොහොම ප්‍රණීත වශයෙන් දාන මේ පින්කමක් කරලා බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පින්කමේ ශක්තියෙන් මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුනන්දා සුමනා විසාකාමින් භෝග සම්පත් ධන සම්පත් ඒ වගේම රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න උගන්වලා තියෙනවා කියලා තියෙනවා කියා දෙනවා. මෙතෙන්දී පින කුසලයක් බවට පත්ුනේ නැහැ, අකුසලයක් බවට පත්ුණා. අකුසලය කිව්වේ මේ පැවැත්ම අර රාගය ද්වේෂය මෝහය කියන තුන තමයි පැවැත්ම කියන්නේ. මේ පැවැත්ම ඉදිරියට දික් වෙනවා නම් ඒක කර්මයක්. ඒ නිසා පැවැත්ම මොන සුගති ලෝකයක දෙව් මිනිස් සැප බ්‍රහ්ම සැප රජ සැප ලැබුවත් ඒක පැවැත්ම මිසක් ඒක දුක් පැවැත්ම මිසක් නැවැත්ම නොවේ. ඉතින් ඒක නිසා මේ පින කුසලයක් බවට යම් කිසි කෙනෙක් පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මොහොතේම ඒ පුද්ගලයාට අර නිවන් මඟ විවුර්ත කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් බුද්ධාගමේ මෙහෙම එකක් කියන්න දන්නේ නැහැ. ඒක ආගමක් නිසා මේක මේ මහායාන ආගමෙන් ආපු වැරදි සංකල්පයක්. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි පින්කම් කළ යුතුයි. පින්කම් කියන්නේ හදයන් පුනාති පුඤ්ඤම්. මේ අපේ අර හිත පැහැදෙන හද පැහැදෙන හදවත පිරිසිදු වෙන සෑම දෙයක්ම මල් පහන් පූජා කළත් බෝධි පූජාවක් කළත් දානමය පින්කම් කළත් ඊටත් වඩා මෛත්‍රී භාවනාවක් කළත් මෙත්තානුසතිය අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය ත්‍යාගානුසති දෝතානුසති මේ අනුසති 10න් මොන අනුසති භාවනාවක් කළත් ඒක පින්කමක් කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් අපි දැන නොගත්තොත් පින කුසලයක් බවට පත් කරගන්නා ආකාරය අපිට අපේ මේ හිතේ තියෙන අර රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල තියෙන කියන කෙලෙස් මුල් තුන සදාටම සහමුලින්ම උදුරලා දාලා ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. නිවන කියන්නේ රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ කියන්නේ අර රාගමුල ද්වේෂමුල මෝහමුල කියන මේක මුල් බැහැගෙන තියෙන්නේ. ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය තුළ මේ රාගමුල මුල් බැහැගෙන තියෙන්නේ, ද්වේෂමුල මුල් බැහැගෙන තියෙන්නේ, මෝහමුල මුල් බැහැගෙන තියෙන්නේ. රාගමුල මුල් බැහැගෙන තියෙනවා කියන්නේ අර ප්‍රිය දේට ඇලෙන ගතිය මුල් බැහැගෙන තියෙනවා, අප්‍රිය දේට ගැටෙන ගතිය මුල් බැහැගෙන තියෙනවා, අප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින ගතිය, සංසන්දනය ගතිය කරන ගතිය, මානෙන් අසුමානෙන් වැරදිසේ මනින ගතිය මුල් බැහැගෙන තියෙනවා. ඉතින් ඒක නිසා බෞද්ධයෙකුට මේ නිවන් මඟ විවෘත කරගන්න නම් පින්කම් කරන්න ඕනෑ. පින්කම් කරපු හැම අවස්ථාවකම හැම පින්කමකින්ම අපි තුන්සිත පහදාගෙන, තුන්සිත පහදා ගැනීම කියන එකත් තේරුම් ගත යුතු දෙයක්. රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක් ඇතිව අපි පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට ඕන. දැන් බැරි වෙලාවත් අපි පින්කමක් කරනකොට අපි හිතමුකෝ මව්ද මව්පියෝ කවුරු හරි අපේ අම්ම නැති වෙලා අපි පින්කමක් කරනවා කියලා. මේ පින්කමක් කරනකොට අපි මිය පරලොව ගිය අම්මට පින් දෙන්නේ, අනේ මගේ අම්මම වෙලා මේ මතු ඉපදෙන කාලෙක මගේ අම්මම වෙලා මේ උපදින්න ඕන කියලා කිව්වොත්, මට අම්මා මම ඒ අම්මගේ කුසේම උපදින්න ඕන කියලා පින් දුන්නොත්, පින්කම් කළොත් ඒක අර පුඤ්ඤාභිසංකාරයක් වෙනවා, ඒක අකුසලයක් වෙනවා, ඒක සසර දික් වෙනවා. ඉතින් ඒක නිසා ඒක එහෙම නෙමෙයි අපි කරන්න ඕන. ඒ අපි ඒ සම්බන්ධයෙන්, ඒ ණය ගනුදෙනුවෙන්, ඒ සංසාර බැඳීමෙන් බැම්මෙන් මිදී නිදහස් වෙන්නයි, ඒ අම්මව මුදවා නිදහස් කරන්නයි, තමන් ඒ බැම්මෙන් බැඳීමෙන් ණයෙන් මිදී නිදහස් වෙන්නයි අපි පින අනුමෝදන් කළ යුත්තේ, පින් පැවරිය යුත්තේ, පින් දිය යුත්තේ, පින් පිහිටවා පැතිරිය යුත්තේ, කැපකොට පින් දිය යුත්තේ. ඉතින් ඒක නිසා එහෙම ප්‍රාර්ථනාවක් කළොත් බැරි වෙලාවත් මගේ අම්මම වෙලා ඉපදෙන්න ඕන කියලා, ඒක රාගයයි මෝහයයි සහිත වූ ප්‍රාර්ථනාවක් මිසක්, ඒක මෝහයෙන් කරන දෙයක් මිසක්, ඒක බුද්ධ ශ්‍රාවකේ ධර්මය දන්නා, ධර්මඥානයක් තියෙන කෙනෙක් කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේක අද හැම කෙනෙක්ම වැරදියට තේරුම් අරගෙන තියෙනවා. සෑම ධර්ම දේශනාවක් අවසානෙම, පින්කමක් අවසානෙම, දානකයක් අවසානෙම, ඒ වගේම අඩුගානේ මල් පූජකලා බෝධි පූජාවත් අවසානෙත් අර දැන් පුරුදු වෙලා තියෙනවා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු ආසනා වේවා. ඒක කෙලවරට දාන්න. නමුත් මේ නිවන මේ වර්තමාන මොහොතේ කරගත යුතු දෙයක් මිසක් අර දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප කෙලවර නිවන් දැකීමක් බුද්ධ දේශනාවේ ඇත්තේ නැහැ. ඉතින් පින්වතුනි, ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕන, බුදුහාමුදුරුව පින්කම් කරන්න එපැයි කිව්වේ නැහැ. පින්කම් අනිවාර්යයෙන්ම පින්කම් කරන්න ඕන. හැබැයි පින්කම් කියන්නේ අර තුන් සිත පහදා ගැනීම. රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක් ඇති කරගන්න ඕන. පින්කමක් කරන වෙලාවෙත්, පින් දෙන වෙලාවෙත්, පින් පවරන, පින් අනුමෝදන් කරන වෙලාවෙත්. ඒ වගේම තවත් එකක් තේරුම් ගත යුතුයි, මේ පින කුසලයක් බවට පත් කරගන්න මේක බොහොම වැදගත් දෙයක්. අපි දැන් අද දානමය පින්කමක් කරනවා. මේ දානමය පින්කමට අපි දැන් මේ බණ අහලා ධර්ම දානමය පින්කමක්, ඒ වගේම ආහාර දානමය පින්කමක් කරනවා. කරලා අපේ හිත පහදාගෙන අපේ පුණ්‍ය ශක්තියක් මතු කරගන්න. දැන් අපිට හෙට, අනිද්දා, ඉන් අනිද්දා, තව සුමානකින්, තව මාසිකින් මේ දාන මේ පින්කම මේ පුණ්‍ය ශක්තිය මේ හිතේ පැහැදීම සිහිපත් වෙනවා මතක් වෙනවා මේ මතක් වෙන හැම මොහොතකම අපි නැවත නැවතත් යලි යලිත් අර පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ මතක් වෙන හැම මොහොතකම අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලයෝ කියන අර අපේ ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ වගේම හරි මිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගමු මේ තමන්ගේ හිතේ තියෙන රාග සමාගම ද්වේෂ සමාගම මෝහ සමාගම ඒකෙන් මිදී නිදහස් වෙලා විතරාගී විතදේසී විතමෝහී තත්ත්වයට පත් වෙන්න ඒ සිහිපත් කිරීම අනුපස්සනා කිරීම අනුමෝදන් කිරීම කරන්න පුළුවන් ඒ නිසා අපි මේ අද පින්කමක් කරාම ඒක බොහෝ දිනාට නැවත නැවත යලි යලිත් මතුවෙනවා දැන් බුද්ධාගමේ කියා දීලා තියෙන්නේ මේ පින්කම් මතුවෙන හැම වෙලාවකම අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න මේ පින නැවත නැවත සිහිපත් කරන්න කියලා. ඒකෙන් අර පින්කම අකුසලයක් බවට පත් වෙනවා. නිවන පැහැෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි අතීතයේ කරපු යම් පින්කමක් කවදා කොතනකදී කොයි ආකාරයෙන් හෝ අර හද පිනා යන එහෙමනම් චිත්ත ප්‍රසාදයට පත් වෙන තුන් සිට පැහැදිච්ච දෙයක් පින්කම්. ඒ පින්කම සිහිපත් වූ හැම මොහොතකම අපි පින කුසලයක් බවට පත් කරගන්න යම් ධර්මඥානයක් දැනුමක් අවශ්‍යයි. ඒ නිසා මේ පින්කම නැවත විවිධ අවස්ථාවල විවිධ මොහොතේ බසක යනකොට සිහිපත් වෙන්න පුළුවන්. ඒ මොහොතේම අපි ඒක අර ඥාතීන්ට පින් දීලා පින් පවරලා තමන්ගේ හිතේ තියෙන අර කුණු කිලුටු කෙලස් කළු ගැටි ඉවත් කරන්න චාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලයෝ කියන තත්වයට අශේෂ විරාග නිරෝධෝ තත්වයට පත් වෙන්න ඒ මොහොතේම විනාඩියක් යන්න තප්පරයක් ඇතුළත අපිට කටයුතු කරන්න පුළුවන් ඒ මිසක් අපි ආපහු යමක් ප්‍රතිලාභයක් ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙනවා නම් ප්‍රතිලාභයක් අපේක්ෂා කළොත් ඒ පින්කම නිසා අපිට ඒක අකුසලයක් වෙනවා සසර දික් වෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි බෞද්ධයෙක් හැටියට පින්කම් කරන්නත් ඕන පින කුසලය බවට පත් කරගන්න යථා පරිදි තේරුම් ගන්න ඕන. මේ පින්කම් අපි කරලා අපේ සමහර විටක මේ බෞද්ධයන්ට උගන්වලා තියෙන හැටියට බුද්ධ ආගමේ අපොයි පින්කම් කරලා පින් දෙන්න එපා අපිට එතකොට අපිට අර නිවන් දකින්න බැරි වුණොත් අපිට මේ සුගති ලෝකයක සැපලින් ඉන්න බැරි වෙයි කියලා. නෑ පින්වතුනි ඒක සම්පූර්ණයෙන්ම සහ මුලින්ම වැරදි දෙයක්. මේ පින්කමේ බලය ලැබෙන්නේ පින් දෙන තරමට, පවරන තරමට, අනුමෝදන් කරන තරමට, පින් පතුරවා පිහිටවා කැපකොට පින් දෙන තරමට පිනේ ශක්තිය බලය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා පින්කමක් කරගත්තාම පුඤ්ඤ පාප පහිනස්ස කරන්න ඕන දෙකම එකවරම කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන කොහොමද පින්කමක් කරපු මොහොතෙම ඒක කුසලයක් බවට පරිවර්තනය කරගෙන දෙකෙන්ම තමන්ගේ හිත පිරිසිදු වෙනවා. ඒ අනුව පින්කම කුසලයක් බවට පත් කරගත්තොත් දෙපැත්තකින් දුයි දේනම් වදාමි දෙපැත්තකින්ම හිතේ පාරිශුද්ධතාවය සචිත්ත පරියෝධපණං කියන තත්වයට පිරිසිදු වෙනවා. ඉතින් ඒක නිසා සෑම බෞද්ධයෙක්ම පිනත් කුසලයක් කියන දෙක වෙන වෙනම තේරුම් ගන්න ඕන. නමුත් බුද්ධාගමේ පිනයි කුසලයයි එකක් හැටියටයි උගන්වන්නේ. ඒක සාමුලින්ම කන පිට ගහලා වැරදි නිවනට බලවත්ම බාධකයක් තමයි පිනයි කුසලයයි එකක් කිව්වෝ. එක දෙක. පින පැවැත්මට කුසලය නැවැත්මට. පින කර්මයක් කුසලය ධම්මයක්. මේකවත් අඩුම වශයෙන් අවම වශයෙන් ඔය බුද්ධ ආගමේ ඉන්න අය බුද්ධ ආගම උගන්වන අය ඉගෙන ගන්න අය මේ වචන දෙකවත් අඩු ගානේ පුණ්‍ය කර්ම කුසල ධම්ම ඒ වගේම පින පැවැත්මට කුසලය නැවැත්මට මේ පැවැත්ම නැවැත්ම කියන්නේ දුක පින දුක් පැවැත්මට කුසලය දුක් නැවැත්මට දුක නවත්තනනම් අර ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම නවත්තන දුක ඉතින් ඒක නිසා රාජසප්ප සිටුවත් දේවසප්ප බ්‍රහ්මසප්ප ලැබුණත් එතන පැවැත්ම මිසක් එතෙන්දි දුක උරුම වෙනවා මිසක් එතන නිවනක් නැහැ එතන නැවැත්මක් නැහැ ඉතින් ඒක නිසා මේ නැවැත්ම කියන්නේ ඔය රාගය ద్వේෂය මෝහය කියන ඒවා හිතේ ඉපදීම නැවැත්ම ඒ නැවැත්ම නිවන පැවැත්ම කියන්නේ රාගය ద్వේෂය මෝහය හිතේ උපදිනවන ඒක නිසා අපි පින්කමක් කරලා ඒ පින ප්‍රාර්ථනාවකින් යාඥාවකින් ඉල්ලීමකින් ආපහු තමන්ම බලාපොරොත්තු වෙනවා නම් ඒ පින්කමින් යමක් ආපහු ඒක පැවැත්ම මිසක් නැවැත්ම නොවන බව සෑම බෞද්ධයෙක්ම නිවැරදිවත් පිරිසිදුවත් තේරුම් ගන්න ඕන ඒ නිසා පින්වතුනි පින්කමක් කරන්න ඕන හැම පින්කමක්ම කරනකොට හැම මොහොතකම අපි දැනීමක් තියෙන්න ඕන ඒක ඥානයක් ප්‍රඥාවක් මේ පින් කරපු පින්කම කුසලයක් බවට ඒ මොහොතෙම පත් කර ගන්න ඒක තේරුම් නොගත්ත කෙනෙකුට නිවනක් සාක්ෂාත් කර ගැනීම අපහසුයි අමාරුයි ඒ කියන්නේ පැවැත්ම තුල අතරමං වීමක් පමණයි නැවැත්මක් නැහැ ඉතින් ඒ සඳහා මේ කෙටි ධර්ම දේශනාව මේ සියලු පින්වතුන්ට උපකාර වේවා උදව් වේවා හේතු වාසනා වේවා දැන් තවත් විනාඩි 35ක් 40ක් තියෙනවා 11යි 20 25 වෙනකම් මේ පින්වතුන්ට මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට ඒ ප්‍රශ්නේ අහලා සාකච්ඡා කරන්න පුළුවන් නොපැහැදිලි තැන් තියෙනවා නම් පහදා ගන්න පුළුවන් මේ දේශනා කරපු කාරණයේ පිළිබඳව පමණක් නෙමෙයි වෙන ඕනෑම කාරණයක් පිළිබඳවත් ඕන කෙනෙකුට අහන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය මයික් එකක් තියෙනවා ඒ මයික් එකට ප්‍රශ්නේ අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න මේ මයික් එකක් තියෙනවා කිව්වා
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට පොඩි ධර්මයක් කියලා තියෙනවා දුක්සන් සුරෙන් කියනවා ඉතාල ආර්ථික විද්‍යාව කියනවා මම අවුරුදු 5ක් අයත් කාලයක් ඔබ වහන්සේ ධර්මයේ ප්‍රවණ කළා නියම
ඔය කියපු කරුණ පැහැදිලි කළොත් හරි පැහැදිලි නොකළොත් ඔය දෙකම වැරදි පැහැදිලි කළොත් දෙකම හරි යම් යම් අය මං අපි කල්පනා කරොත් මෙතන ඉන්න සියලුම දෙනා මැරෙනවා නොමැරෙන කෙනෙක් මෙතන එක්කෙනෙක්වත් නැහැ මේ මැරුණට පස්සේ නිවන් දැක්කේ නැත්නම් කොටසක් ගන්ධබ්බ වෙනවා කොටසක් ගන්ධබ්බ වෙන්නේ නැහැ කවුද ගන්ධබ්බ වෙන්නේ කවුද ගන්ධබ්බ නොවෙන්නේ මොකද්ද ගන්ධබ්බ කියන වචනේ තේරුම මොකද්ද ගන්ධබ්බ කියන වචනේ තේරුම ගන්ධය අබ්බ කරනවා අබ්බ කියන්නේ උරාබුනවා ලෙවනවා ලෝක උරාබුනවා පානය කරනවා අබ්බ ඒ නිසා කොටසක් ඉන්නවා ඕපපාටිකව උපදින දැන් මෙතන ඉන්න මේ පින්වත් පිරිස මිය පරලොව යනවා සියලු දෙනා. මිය පරලොව ගියහම යම් කිසි කෙනෙක් ඊගාගේ ඊගාව උපත භූතෙක් වෙලා පිරේතෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා උපදිනවා නම් ඒ පුද්ගලයා මෙතෙන්දි මිය පරලොව ගිහිල්ලා එක තප්පරෙන් කෝටියෙන් එකක්වත් අතරක් නැතුව අර ඕපපාටිකව උපදිනවා. මවක් ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, තනක් ඕනේ නැහැ, දරුගැබක් ඕනේ නැහැ, බිත්තරයක් ඕනේ නැහැ, කිසිම දෙයක් අවශ්‍ය නැහැ. භූතයෙකුට, පිරේතයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට නැවත උපදින්න. මේ හැමදෙනාම එහෙමත් ඉපදලා තියෙනවා අතීත කාලේ. ඒ අවස්ථාවේ ගන්ධබ්බ නැහැ. ගන්ධබ්බ වෙන්නේ නැහැ. මෙතනින් අර චුටි වූ සිට අවසාන සිට නැවත අර ගති සිතක් හැටියට අර භූතයෙක්ගේ ගති, පේතයෙක්ගේ ගති, දෙවියෙක්ගේ ගති, බ්‍රහ්මයෙක්ගේ ගති ඇති කරගෙන ආය නැවත උපදිනවා. එතෙන්දී අර අන්තර්භවික හෝ ගණ්ඩබ්බ හෝ කියන තත්ත්වයක් ඒ උපතදී නැහැ. එක එකක්. නමුත් යම් කිසි කෙනෙක් උපත ලබන්නේ උපදින්නේ ගතියට අදාළව මව් කුසක නම් එක බිත්තරයක නම්. දැන් බිත්තරෙන් උපදින්නේ කවුද, මව් කුසෙන් උපදින්නේ කවුද කියලා දැනගන්න ඕන. දැන් ඔය කුරා කූඹි කෝටි ප්‍රකෝටි ගණන් බිත්තරෙන්, කුරුල්ලෝ බිත්තරවලින්, මාළු බිත්තරවලින්, සර්පයෝ බොහෝ කොටසක් බිත්තරවලින්. මේ බිත්තරවලින් උපදින අය, ඒ වගේම මව් කුසකින් උපදින සියලුම මිනිස්සු, සියලුම ඔය අලි, හරක්, අසුය, එළුවෝ, මේ වගේ බල්ලෝ, මේ වගේ බොහෝ සත්තු මව් කුසකින් උපදින. දැන් මේ මව් කුසකින් උපදින කෙනෙකුට එකපාරටම මැරෙනකොටම මව් කෙනෙක් බාරගන්න බලා ඉන්නේ නැහැ. එකපාරටම මව් කුසකට ඔක්කාන්ති වෙන්න බෑ. ඒක නිසා පුද්ගලයා මැරෙනවා අර මනෝමය කයේ කෙලස් පොදියත් කරගහගෙන ගන්ධය අබ්බ කරගෙන කාලයක් ජීවත් වෙනවා නැවත මව් කුසකට ඔක්කාන්ති වෙනකම්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් අණ්ඩජ දලාබුජ කියන මව් කුසකින් හෝ බිත්තරයකින් හෝ උපත ලබනවා නම් ඒක ගතියට අදාළවයි උපත ලබන්නේ. ඒ පුද්ගලයාට අන්තර්භවික ගන්ධබ්බ හැටියට කාලයක් කාල පරාසයක් ජීවත් වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ දෙකම තේරුම් කරලා දුන්නොත් දෙවිදියට ඒක ධර්මඥානයක් තියෙන හේතුඵල ධර්මයට ගැළපෙන දෙයක් වෙනවා. එහෙම නැතුව ගන්ධබ්බයෝ නැහැ කියන එක හෝ ගන්ධබ්බයෝ ඉන්නවා කියන එක හෝ කිව්වට ඒකේ ධර්මයක් අර්ථයක් හරයක් නැහැ. හේතුඵල ධර්මයට ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෙකම දෙපැත්තම පැහැදිලිව පිළිසිදුව පෙන්වා දෙන්න ඕන, කියා දෙන්න ඕන. කියා දුන්නොත් ඒ පුද්ගලයා හේතුඵල ධර්මයට අදාළව ධර්මය පැහැදිලි කරන කෙනෙක්. එහෙම නැත්නම් එයා ඔය කාගෙන් හරි අහගත්තට අහගත්ත බලියට ගන්ධබ්බයෝ නැහැ, අන්තර්භවයක් නැහැ, ඒ වගේම අර තියෙනවා කියන එක ඔය කියනවා. ඒක ධර්මයක් නෙමෙයි. දැන් ඒක මේක හොඳ ප්‍රශ්නයක්. සංකත, සංකාර, සමුදය, සම්බන්ධ, සංචේතන වචන කීපයක් තියෙනවා. මේකේ මුලින්ම ඇති වෙන්නේ සංචේතනාව. මොකද්ද මුලින්ම ඇති වෙන්නේ? අපි ඇහෙන් ප්‍රියමනාප රූපයක් දැක්ක ගමන්ම අර ප්‍රියමනාප රූපේ නිසා අපේ හිතේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන සංචේතනාව හටගන්න. සංචේතනාව මුල් කරගත්ත දෙයක් නිසා සම්පස්සය ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ. සම්පස්ස ඇති වෙන්නේ සංචේතනාව මුල් කරගෙන. සංචේතනාව නිසා පටිච්ච වෙනවා. සම්පස්සේ නිසා වේදනාවක් උපදිනවා. වේදනාව නිසා සංකාරයක් කරනවා. සංකාරය නිසා සංකටයක් බිහි වෙනවා. සංකටය නිසා සම්බන්ධයක් ඇති වෙලා සංසාරයට බැඳිනවා. ඉතින් ඒක නිසා මෙතන වචන කීපයක් බුද්ධ දේශනාවට අදාළව තියෙනවා. පළවෙනි එක සංචේතනාව, දෙවෙනි එක සම්පස්සය, තුන්වෙනි එක සංකාර, හතරවෙනි එක සමුදය, පස්වෙනි එක සංකත, හයවෙනි එක සංසාර බැඳීම සම්බන්ධය ඇති වෙනවා. මේ සියලු දේ තේරුම් ගන්න ඕන. මේක දෙපැත්තකින් සිද්ධ වෙනවා. අර චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක දෙපැත්තක්. මනසාචේ පදුට්ටේන වෙන්නත් මනසාචේ පසන්න වෙන්නත් දෙකම ඔය සංචේතනාව උපකාර. ප්‍රියදේට ඇලෙන්නේ සංචේතනාවක් සම්පස්සයක් නිසා, අප්‍රියදේට ගැටෙන්නේ තරහා යන්නේ වෛර කරන්නේ ක්‍රෝධ කරන්නේ සම්පස්සය සංචේතනාව දෙවෙනි වේසයෙන් සිද්ධ වෙන නිසා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංචේතනාව තමයි සම්පස්සයට හේතු වෙන්නේ. සංචේතනා කිව්වහම බුද්ධ දේශනාවේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර තුනම සංචේතන. ඒ වගේම අනිත් පැත්තේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාර, අව්‍යාපාද සවිතක්ක සවිචාර, අවීන්ද්‍රා සවිතක්ක සවිචාරත් ඒකත් යම් ආකාරයක නිවනට උපකාර වන යහපත් සංචේතන. ඒක සංචේතනාවේ මිදි නිදාසී. ඉතින් මේක මේ දෙපැත්තම යමෙක් තේරුම් ගන්න ඕන. තමන් ඇහෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුණාම වැරදි පැත්තකට සංචේතනාවක් පැවැත්වුවොත් සංකටයක් බිහි වෙනවා. හොඳ පැත්තකට සංචේතනාව වෙනස් කරගත්තොත් එතෙන්දී හිත පිරිසිදු වෙනවා, හිතේ කුසලයක් උපදිනවා, හිතේ නිවනට උපකාර වන පාරිශුද්ධතාවය සචිත්ත පරියෝධපන පූර්ණේ වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, තමන් මේ ඇහෙන් දැක්ක රූපය, කනෙන් ඇහුව ශබ්ද රූපය, නාසයෙන් ලැබුණු ගන්ධ සුවඳ රූපය, දිවට ලැබුණු රස රූපය, කයට ලැබුණු පොට්ටබ්බ පහස රූපය, මනසට ලැබුණු ධම්ම රූපය වැරදි ආකාරයට සංචේතනා පැවැත්වුවොත් නිවන වැහෙනවා, අකුසලයේ වඩා වර්ධනය වෙනවා, රාගයේ ද්වේෂයේ මෝහයේ සංකාර උපදිනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා. අනිත් පැත්තට තේරුම් ගත්තොත් විසංකාරගතං චිත්තං වෙන ආකාරයට ඒ වැරදි දෙයින් මිදී නිදහස් වෙනවා. ඒ අනුව චාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලියෝ අසීසු යාග විනෝදෝ වෙනවා. ඉතින් ඒක නිසා මේ සංචේතනා පැවැත්වීම තමයි විඥාණයට ආහාර. සංචේතනා පිරිසිදු කර ගැනීම තමයි ප්‍රඥාවට පාර, පිළිවෙත, මාර්ග. මේ දෙපැත්තම සියලු බෞද්ධයෝ නිවැරදිව තේරුම් ගන්නවා. මේ ආගමක කියා දෙන්නේ නැහැ. ඔය බුද්ධ ආගමේ කියා දෙන්නේ දන්නේ නැහැ, කියන්නේ නැහැ. මේවා තියෙන්නේ බුද්ධ ධර්ම. ආගමේ වණ. ආගමේ තියෙන වැඳුම් පිදුම්, යැදුම් පැතුම්, ප්‍රාර්ථනා, විශ්වාස, භක්තිය, යැදීම ඕවා තමයි තියෙන්නේ. ඒවා මහායාන ආගමෙන් ගත්ත වැරදි දේවල්. ඒවා නෑ නිවන. ඒවා ධර්මී නෑ. ඔව් ඒක හරි වෙන්න පුළුවන්. දැන් අපි කියන්නේ ඔය මේ මාර කියන්නේ මාර කල්පයෙන්, ඒ කියන්නේ මර විකල්යෙන් කතා කරනවා කිය. එහෙම වෙනවා. ඔය නැති වෙන්න විනාඩි ගානකට නෙමෙයි, සමහර විට පැය ගානකට පෙරත් ඕ වගේ ඒ පුද්ගලයාගේ චේතනාව අනුව එක්වර මාර බලවේග පාක්ෂික බලවේගෙනවා එහෙම නැත්නම් අනිත් පැත්තටත් වෙනවා සමහරු කියනවා අන්න අර දිව්‍ය ලෝකෙන් ආව මාව එක්කගෙන යන්න අනු දිව්‍ය දෙවියෝ අඬ ගහනවා මට අත වනනවා ඒ වගේවත් තියෙනවා ඔය දෙපැත්තම තියෙනවා ඒකට මුල් වෙන්නේ මොකද්ද තමන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ බහුලව පුරුදු කරපු ගති නරක ගති තිබුණා නම් කළු ගති කෙලෙස් ගති කිලුළු ගති රාග ගති ද්වේෂ ගති මෝහ ගති අර වගේ යම රජුරු වගේ මාර අඬ ගහනවා ඒ වගේම හොඳ ගති තිබුණා නම් අර අඬ ගහනවා දෙවියෝ අඬ ගහනවා හැබැයි ඔය ගති එකක්වත් නැත්නම් නගතින ඔය කවුරුවත් අඬ ගහන්නේ නැහැ කොහෙද යන්නේ නිබ්බාන ගාම එතකොට මේ නිබ්බාන ගාමි වෙන්නත් අර යම ලෝකෙට යන්න ඔය රතර අපායට යන්නත් ඒ වගේම සුගති කාම ලෝක වලට යන්නත් හේතු වෙන්නේ මොකද්ද තමන් ජීවත් වෙන්න කාලේ පුරුදු කරපු පුහුණු කරපු බහුලව ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය සුසුමාරද්දාය පරිචිතාය ඔය බුද්ධ දේශනා ඒකේ තේරුම එයා හතර අපායෙන් එකකට තමයි ගියේ තියා කරන්න දෙයක් නැහැ එතකොට තමන් තේරුම් ගන්න ඕන තමන්ටත් ඔය තත්වයේ එනවා බහුලව මේ ජීවත් වෙලා ඉන්න කාලේ වැරදි දේවල් තීනි දුස්චරිතය කටයුතු කළොත් ඔය තත්ත්වේ තමයි තීනි සුචරිතයෙන් කටයුතු කළොත් නිවනටම මඟ විවුර්ත වෙනවා මේක කරන්න ඕන මනස හොඳින් කල්පනා කරන්න මෙනෙහි කරන්න තීරණය කරන්න පුළුවන් කාලෙ බැරි කාලෙට ඔය ඇහුවත් වැඩක් නැහැ තේරුණා ඔය ඇහුවයි කියලා කිසි හරියක් නැහැ කිසි වැඩක් නැහැ පැගානකට සමහර විටක පැය 12කට විතර ඉස්සෙල්ලා ඉඳනොත් සමහර දවසකට දෙකකට ඉස්සෙල්ලා ඉඳනොත් ඔය වගේ යම් යම් දේවල් යම් යම් අඬ ගහනවා කතා කරනවා යම් යම් අය පණිවිඩ දෙනවා කියලා කියන්න පුළුවන් නෑ තාම ඇහිලා නෑ එහෙම ඒවට බලපෑම් කරනවා ඔය වගේ දේවල් ඒ තමන්ගේම ගැටි තමන්ව පුරුදු කරගත්ත දේවල් තමන්ටමයි පේන්නේ තමන්ටමයි දැනගන්නේ නැතු වෙන කවුරුවක් කියනව නෙමෙයි ඔය හොඳයි එහෙනම් මොකද්ද කොහෙද තියෙන්නේ නමුත් එතනම ඇති අවිතක්ක විචාර නෙමේ සවිතක්ක සවිචාර තියෙන්නේ එතනම තියෙනවා තව ටිකක් පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් කාමේ විවිච්ච පාපේ අකුසල ධම්මේ විවිච්ච සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත වූ පඨම ඥානං නිවනට උපකාර නමුත් ඔය කියන එක ඔය මහත්තයා ඔක්කොම බලලා නැහැ තියෙනවා විතක්ක විචාර අවිතක්ක අවිචාර සවිතක්ක සවිචාර ත්‍රිපරිවට්ටය ත්‍රිපරිවට්ටයම ඔය සංයුක්තනිකාය ඔය සූත්‍රේ නැත්නම් ඊගාව සූත්‍රේ හෝ ඊට පෙර සූත්‍රේ තියෙනවා තේරුණාද එකක් විතරක් බලලා මේක තේරුම් ගන්න බෑ මේ දෙපැත්තක් තියෙනවා දැන් තක්ක චාර වචන දෙකක් තියෙනවා තක්ක චාර දෙකෙන් විතක්ක විචාර හොඳ පැත්තට යන්නත් පුළුවන් නරක පැත්තට යන්නත් පුළුවන් විතක්ක විචාර හොඳ පැත්තටත් පුළුවන් නරක පැත්තටත් පුළුවන් විතක්ක විචාර අවිතක්ක අවිචාර නරක පැත්තට 100%ක් හොඳ පැත්තක් ඇත්තෙම නැහැ අවිතක්ක අවිචාර ඒක අසඤ්ඤතලයට යන පැත්තකුත් තියෙනවා අවිතක්ක අවිචාර අසඤ්ඤතලයට හෝ අර අවිචාර නම් දැන් අවිචාර කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන එකයි අවිචාර. ඒ වගේම සවිතක්ක සවිචාර කිව්වොත් 100%ක්ම සවිතක්ක සවිචාර කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදේශ අමෝහ. ඉතින් ඒක නිසා මේක එක සූත්‍රයක් එක තැනක සමහරිට ඔය මහත්තයා කිව්වේ සිංහල පරිවර්තනයේද? ආ ඒක හරි. සිංහල පරිවර්තනය 100%ක්ම නිවන වහලා තියෙනවා මිසක් නිවනට වැරදි නිසා නිවනක් විග්‍රහ කරලා නැහැ. සිංහල පරිවර්තනයේ ওই පු탁ඥන පුද්ගලයෝ ওই ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ඒ මිනිසුන්ගේ අර දැක්මෙන් ආකල්පයෙන් වැරදි දෘෂ්ටියෙන් දිට්ටිගත වෙලා. ඒ නිසා සිංහලට පරිවර්තනය කරපු ඔය ත්‍රිපිටකය කියවන්නත් එපා. කියවලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒවා හැම තැනකම කියලා තියෙන්නේ ධර්මයක් නෙමේ මේ ආගමට ගැලපෙන විදිහේ විසුද්ධි මාර්ගයෙන් ගත්ත වැරදි අර්ථයක් මිසක් ධර්මාර්ථයක් ඔතන නැහැ. ඕකෙම ඔය සූත්‍රයේම ඔය මහත්තයා මාගදී භාෂාවේ තියෙනවා පැහැදිලිව. හොඳට බලන්න විතක්ක විචාර අවිතක්ක අවිචාර සවිතක්ක සවිචාර නිවනට උපකාර වන දේත් නිවන වහන දේත් නිවනට විරුද්ධ වන දේත් පක්ෂ වන දේ සියලු දේ තියෙනවා. ඔය තුනම බැලුවොත් නිවනට ඕන කරන්නේ මොකද්ද කියන එකත් නිවනට වැරදි දේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එතන තියෙන්නේ හැබැයි අවිතක්ක විචාර තියෙනවා. ඒක සමාධියක් මිසක් සම්මාපත්තියක් නෙමෙයි. දැන් අවිතක්ක අවිචාර කියන්නේ මොකද? දැන් යම් කිසි කෙනෙක් අවිචාරවත් වෙස හැසිරෙනවා කියලා දැන් අම්මතේ තියෙනවනේ. එතකොට ඒක යහපත්ද අයහපත්ද? අයහපත්. අවිචාර නිකන් අවිචාරවත්ව කතා කරනවා කියලා අපි සිංහලෙනුත් කියන්නේ. මොකද්ද අවිචාර? කාමාවචර රූපාවචර අරූපාවචර නම් ඒක අවිචාරයි. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සවිතක්ක සවිචාර නිතරම නිවන. තිබිලා තියෙනවා. තිබිලා තිබුණා. තිබුණා. එහෙම එකක් තිබුණා. උපනිෂද් ධර්මයේ එහෙම එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ ඉස්සෙල්ලා ඔය අවිතක්කා විචාර අර අසඤ්ඤතලයට යන තත්වයට පත් වෙන්නට උපකාර වන භාවනාවක් හැටියට වැරදිදයක් හැටියට බුදුහාමුදුරුව කියල පෙන්නලා දුන්නා ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. ඔව් දැන් වියන්නෙන් එන්නේ වෙන් කර කර අත්හැරීම. වියන්නෙන් එන්නේ මොකද්ද? වෙන් කර කර අත්හැරීම. ඒකට අයන්න දැම්මොත් වෙන්නේ මොකද? ඒ වෙන් කළ යුතු දේ අල්ලගෙන අත් නොහැර දැන් මේක පැහැදිලිව තියෙනවා. ගති විගති අගති අවිගති තියෙනවද නැද්ද? ගති විගති දුගති සුගති නගති විගති අවිගති තියෙනවද නැද්ද? විග්‍රහය තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු විග්‍රහයන් තේරුම් ගත්තොත් අවිගති කියන එකම තමයි අවිචාර. අර අවිචාර අවිතක් දෙකේම තියෙන අවි. ඉතින් ඒක නිසා අර වෙන් කළ යුතු දේ අල්ලාගෙන වැරදි පාර කෑම අවිතක්ක අවිචාර. වෙන් කළ යුතු දේ වෙන් කරගන්න නොදැනීම විතක්ක විචාර. වෙන් කළ යුතු දේ වෙන් කරලා දැනගෙන මග පූර්ණ කර ගැනීම සවිතක්ක සවිචාර. මම ඒ සියලු දෙනාටම කියන්නේ පළමු කොට ධර්මය අහන්න තේරුම් ගන්න. ධර්ම මාර්ගය අනුගමනය කරන්න. අනුගමනය කරන කොට තේරෙයි මොකද්ද මේ බුද්ධ කියන වචනේ තේරුම. බුද්ධ කියන වචනේ තේරුම නොදැන මේවා හොයන්න යන්න එපා. බුද්ධ කියන්නේ මොකද්ද? භව උදුරා දැමීම. භව කියන්නේ මොකද්ද? රාග භව, ද්වේෂ භව, මෝහ භව කොහෙද උපදින්නේ? හිතේ. තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරාස් කරන්න පුළුවන් නම් බුද්ධ. එතකොට මේ බුද්ධ බුදුන් උපන් දේශය කියන්නේ භව උදුරා දමන්නට උපකාර වන ධර්මය මතු වූ උපන් දේශය. කොහෙද? භව උදුරා දමන්නට උපකාරක ධර්මය උපන් උපන් දේශය ජම්බුද්දීපේ. ජම්බුද්දීපා. බුද් කියන්නේ මොකද්ද? භව උදුරා දෙමි. ජම් කියන්නේ මොකද්ද? ජන්මේ. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව මිනිහෙකුගේ හිතෙන් උදුරා අස් කරලා නිබ්බාන තත්ත්වයට පත් කරන්නට උපකාර වන මේ දහම උපන් දේශය ජම්බුද්දීපා. දැන් මේ ජම්බුද්දීපය කියන එක සුද්ධෝ, මේක සුද්ධෝ කරපු වැඩක්, විකෘතියක්. මේ ජම්බුද්දීපයේ මිනිසුන්ට තේරුම් ගන්න බැරුව මේ ඉන්දියාවයි ලංකාවයි කියලා රටවල් දෙකක් වෙන වෙනම තිබුණ බවත් තේරුම් ගන්න බැරුව ජම්බුද්දීපය කියන එක ඔය ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස් කියන සුද්ධෝ වගේක් ත්‍රිපිටකය සහ ඔය තව පොත් පරිවර්තනය කරනකොට මේක ඉන්දියාවට පැවරුවා. නමුත් එහෙම එකක් ඉන්දියාවේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් උපදින්න බෑ දීපයක මිසක්. මේ කාලය දීපේ දේශය අර මවපියා පස් මහා බැලුම් වල තියෙනවා මේක. ඉතින් ඒක නිසා අර පූජාවලියේ මේක ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ බුදු කෙනෙක් උපදින්නට බැරි පරදේශ නේපාලය ඔය පූජාවලියේ තියෙන්නේ 178 වෙනි පිටුවල්. ඕන කෙනෙක් පූජාවලියේ අර්ම සංස්කරණය කියවලා බලන්න. නේපාලය පරදේශය. ඉන්දියාවේ ඔය කියන සියලු ප්‍රදේශ නේපා මේ පූජාවලිය සඳහන් කරලා තියෙනවා. ඒවා පරදේශ. ඒවා බුදු කෙනෙක් උපදින්නට පුළුවන් තැන් නෙමෙයි. ඒවා අපරාපරන්ත වූ සුනාපරන්ත. ඒ නිසා ඊටත් අමතරව තව මේක මේ කාරණේ පිළිබඳව රැලි වෙනකන් හෙට එළි වෙනකන් කතා කළත් කරුණු කාරණා කියන්න තියෙනවා. මම ඒවා ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඒවා කියලා වැඩක් නැහැ. තමන් පළමු කොටම මේ ධර්මය අහන්න, තේරුම් ගන්න, අනුගමනය කරන්න. එතකොට තමන්ට තේරෙයි මේ බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද. මේ බුද්ධ ධර්මය කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්මය. මේ ධර්මය, මේ දහම වෙන කිසි රටක ලෝක උපදින්නත් බෑ, උපදින්නෙත් නෑ. බුදු කෙනෙක් උපදින්න පුළුවන් එකම තැන මේ මධ්‍ය මණ්ඩලය, වෙන කොහෙවත් නෑ. මේ සුද්ධෝ විසින් කරපු දේ කළු සුද්ධෝ විසින් අනිත් පැත්තට ගෙනිහිල්ලා මේ දහම ආගමක් බවට බලවත්සේ පරිවර්තනය කළ, කන පිට ගහලා මිනිසුන්ගේ නිවන වැහුවා. පැවැත්ම අර ව්‍යාපාරයක් බවට පත් කරගත්. ඉතින් ඒක නිසා දැන් මේක අපිට මේ අර කාලයක් තිස්සේ කන පිට ගැහුව සියලු දේ ආයසරයක් හොඳ පිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් කන පිට ගැහිමම තමයි තාමත් කරගෙන යන්නේ. ඒක ඉතින් කාගෙත් නිවන වහන පාරක්. කාටත් නිවන විවෘත කරගන්න නම් තමන්ගේ හිතේ ඇති වෙච්ච ඔය වැරදි අදහස් අයින් කරලා නිදහස් නිවහල් හිතන්න ඕන. ගිහිල්ලා බලන්න ඕන මේ තැන්. එතකොට තේරෙයි ඉස්සෙල්ලා දහම තේරුම් ගන්න. සද්දස්ස කුල පුත්තස්ස වෙන්න. ඊට පස්සේ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන තැන් තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. දුක්ඛ දුක්ඛේ ඥානං දැන් තියෙන්නේ දුක නෙමෙයි දුක දුයන්න කයන්න දැම්මොත් දෙක මග්ගදී භාෂාවේ අංගුත්තර නිකායේ එක නිපාතේ ගාවට තියෙන්නේ දෙක නිපාතේ දෙක කියන්නේ දුක දුක කියන්නේ දෙක මෙතන තියෙන්නේ දුක්ඛේ දුක්ඛක්ඛය දුක්ඛේ ඥානං ජංකෝ පන බිකවේ දුක්ඛං අරිය සත්‍යං දුක්ඛං සමුදය සත්‍යං දුක්ඛං නිරෝධ සත්‍යං දුක්ක නිරෝධ ගාමිනි පටිපදා අරිසයි. ඉතින් ඒක නිසා දුක්ඛ දුක්ඛේ දුක්ඛක්ඛය කියන්නේ කපා දැමිය හැකි දෙවෙනි වේශය කියන එකයි දුක්ඛ දුක්ඛේ දුක්ඛං දුක්ඛක්ඛය. දුක්ඛක්ඛය කියන වචෙන් තමයි පැහැදිලිව තේරුම් ගන්න ඕන කය කියන්නේ කපා දැමිය. ඒ නිසා මේ දෙවෙනි වේශය දුක කපා දාන්න පුළුවන් අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිත්‍ය සුඛාර්ථ කපලා නිබ්බිදා කියන தത്വයට පත් වුණොත් නිවැරදිව. ඉතින් ඒක නිසා දුක්ඛේ ඥානං කියන්නේ මේ අපි මේ හිතන දුක නෙමෙයි. මේ හිතන දුක ඒ පුද්ගලයාට වෙනස්. එක එක පුද්ගලයාටම දුක වෙනස්. මරණය වෙනස්. ජාති වෙනස්. ජරා වෙනස්. ව්‍යාධි වෙනස්. මරණය වෙනස්. කිසිම පුද්ගලයෙකුට මරණය එක ආකාරයක් නැහැ. දැන් අපි ගම්මු ප්‍රභාකරන් මැරුණා. සිංහල මිනිස්සු මොකද කළේ? අප්පුඩි ගැහුවා, රතිඤ්ඤ පත්තු කළා, කිරිබත් ගෑවා, පෙරහැරවල් ගියා. දුකද සැපද? සැපයි. මොකද? අර තමන්ට අර ප්‍රිය පුද්ගලයෙක් මැරීම මැරණය සැපයි. ඒ වගේම අපේ අපිට ප්‍රියමනාපම පුද්ගලයෙක් මැරුණොත් විතරයි අපිට දුක. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මරණය කියන එක නෙමේ, මරණය කියන්නේ ඵලයක්. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? තමන්ගේ හිතේ මිම්මක් කෝදුවක් මානයක් හැටියට හදාගෙන තියෙනවා ප්‍රිය අප්‍රිය. ප්‍රියනම් මරණය දුකයි, අප්‍රියනම් මරණය සැපයි. ඒ වගේමයි ජාති ජරා ව්‍යාධි මරණ හතරම මේ පියන්නක් අපි දෙකම දාලා තියෙනවා. ජාති පි දුක්ඛා, ජරා පි දුක්ඛ, ව්‍යාධි පි දුක්ඛ, මරණම් පි දුක්ඛ. මේකේ පියනු අටක් තියෙනවා. පියනු අටම අත්හැරලා ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළා, ධර්මය විකෘති කළා, චතුරාර්ය සත්‍ය විනාශ කළා. දැන් ත්‍රිපිටකය පරිවර්තනය කළ තියෙන සිංහලට ඔය ජාති පිදුක්ඛ, ජරා පිදුක්ඛ, ව්‍යාධි පිදුක්ඛ, මරණම් පිදුක්ඛ, ජාතිය දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ජරාව දුකයි. ඕක හරිද? ඕක තමයි ලොකුම වරද. අර මම පෙන්වන්නේ දැන් මේ මරණය දුක වෙන්නේ ඒකට මුල්ලු හේතුව ප්‍රිය හෝ අප්‍රිය. ජාතිය දුක වෙන්නේ ඒකට හේතු ප්‍රිය හෝ අප්‍රිය. අපි බලාපොරොත්තු වෙමු මෙහෙම එකක්, ඔන්න අම්මා කෙනෙක් දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. දැන් මේක මේ ජාති දරුවෙක් දැන් ජාතියේ දැන් හොඳ ලස්සන දරුවෙක් ඉපදෙන්න අම්මා බලාපොරොත්තු වෙනවා. දැන් මේ දරුවා බැරි වෙලාවත් උපදින්න එනකොට ඒ අම්මා ප්‍රිය වූ මනාප වූ ආකාරයට හොඳ අංගපසංග තියෙන හොඳ ලස්සන දරුවෙක් එනොත් අර ජාතිය දුකද්ද, ජරාව දුකද්ද? ප්‍රියයි. බැරි වෙලාවත් ඔය දරුවා එකපාට අංග විකල යක්ෂ පැටියෙක් වගේ දරුවෙක් ඉපදුනාද? අර අම්මට ජාතිය දුකද, ජරාව දුකද? දුකයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ප්‍රිය අප්‍රිය කියන දෙක නිසායි දුක හෝ සැප එන්නේ ඒකයි මේකේ පරිවර්තනී ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ මේ පියනු සියලු දේ අයින් කරලා නිකං කිසිම තේරුමක් හරයක් නැතුව ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි ඔය පරිවර්තකයා තමා මේ චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය සහ මුලින්ම විනාශ කරලා සිංහල මිනිහෙකුට දැන් උගන්වන්න ධම්ම පාසල් ලෝක බණ කියන්නේ වහමුදුරු ඔය ආගමේ ඔය විදියට ඒක නිසා ඔවා මේ ඔක්කොම නිවන වහන පරිවර්තන වැරදි කියපුවා ඔක්කොම පොත්වල ලියලා තියෙන්නේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණ දුකයි බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කිව්වේ නැහැ ජාති බුදුහාමුදුරුවෝ කිව්වේ මේ දුක උරුම වෙන්නේ ප්‍රිය අප්‍රිය බව නිසා මේ දුක නැති කරගන්න පුළුවන් ප්‍රිය අප්‍රිය බව හිතෙන් අයින් කරගෙන පරිඥාතං පරිඤ්ඤය පරිඥාතං පිරි අපිරි දෙක සිඳ අපිට යමක් දෙස බලන්න පුළුවන් නම් අපි දුකෙන් මිදී නිදහස් වෙනවා අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ මුලා වෙන්නෙත් නැහැ මේකයි ධර්මය ඉතින් ධර්මය අර ත්‍රිපිටකයේ ඔය පරිවර්තන කියවලා සිංහලෙන් තියෙන ඒවා සියලු දේ මේ එකක් දෙකක් නෙමේ මුළු ත්‍රිපිටකයම සිංහලට පරිවර්තනය කරපු පෘථග්ජන පඬිතුයෝ වක පඬිතුයෝ කිව්වත් කමක් නැහැ නිවන වහලා තියෙනවා නිවන වැහුවා වැහුවෙම මේ වැරදි පදපරම පරිවර්තන නිසා දහම නොදන්නා අය මේ මාගදී නිර්මල බුද්ධ දේශනාව වැරදියට පරිවර්තනය කළා මොකද්ද මොකද්ද ඇස් පිය වුණාම ඔව් ඉතින් පිහින්නේ නැහැනේ හරි නමුත් කර්ජකය නැති වෙනවද ඔව් නැතු වගේ දැනුණත් ඔව් මේක ඔව් ඒක චේතෝ විමුක්තියට කිට්ටු වූ දෙයක් චේතෝ විමුක්තිය නෙමෙයි චේතෝ විමුක්තියට පාර පෙන්නන දෙයක් නමුත් ඇහැ අරිනකොට ආයි පේනවා එහෙනම් ඒක මායාව ඒක මායාව ඒක වැරදි මේ ඇහැ හැමදාම ඔය ආකාරයටම තියාගන්නත් බෑනේ ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ඔය ඇහැ නැති වෙනවද නැද්ද සබ්බේ ධම්මා අනත්තා ඉතින් ඒත් මනෝමයකය නැති වෙනවද තියෙනවා කර්ජකය කියන්නේ මේ තාවකාලිකව හදාගත්ත කූඩුවා දැන් මිනිස්සු සියලු මිනිස්සු මැරෙනවට බය මොකද්ද කර්ජකය මනෝමයකය මැරෙනවද නැහැ මනෝමයකය අරහතුන් වහන්සේගේ මනෝමයකයවත් මැරෙන්නේ නැහැ ලෞතර බුද්ධත්වයටපත් වූ බුදු පියාණන් වහන්සේගේ මනෝමයකයත් මැරෙන්නේ නැහැ මොනවද නැත්තේ රාගය නැහැ ද්වේෂය නැහැ මෝහය නැහැ පැවැත්මට උපකාර වන හේතු නැහැ මේ මනෝමයකයි එතකොට මොකද වෙන්නේ කර්ජකය හදන්න බෑ නත්ති දානි පුරම් බව අයමන්ති මා ජාති කිව්වේ ඒකයි තේරුණාද? ඉතින් ඒක නිසා මේ කර්ජකය තුල තියෙනවා තවත් කයක්. කායක්. ඒකට කියනවා මනෝමයකය. ඔය මනෝමය කාය තුල තමයි අර ගති තුන තියෙන්නේ. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. මනෝමය කාය තුල තියෙන මේ ගති තියෙනවා නම් චිත්තජ කායෙන් කර්ජකයක් හදනවා. මනෝමය කාය තුල ඔය ගති නැත්නම් රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නම් චිත්තජ කායට මනෝමය කායේ තියෙන මොකවත් නැති නිසා කර්ජිකායක් හදන්න බෑ එහෙමනම් අරහතුන් වහන්සේ එහෙනම් නිවන් දැක්කා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය මැරිලා යනවට මැරෙනවට බය අර කර්ජකයි. තේරුණාද? නිවන් දැක්කේ නැත්නම් නිවන් දැක්කත් නොදැක්කත් මනෝමයකය කාය මැරෙන්නේ නැහැ. ඒකින්ද බය නැතුව වැඩ කරන්න. මැරෙන්නේ මේ හදාගත්ත බාහිර මායාකාරී කූඩුව. මේක කූඩුවක්. මේ කූඩුව තමයි මැරෙන්නේ. ඉතින් මැරෙන්නේ කූඩුව. නමුත් අර මනෝමය කාය තව කූඩුවක් හදාගෙන තව තැනක වඩින්න. ඒකින්ද මරණයට බය වෙන්න එපා. ඒක නිරාමිෂ නැහැ, ආමිෂ. ඒක ආමිෂ දුවයක්. ඒක ඒක තේරුම් නොගන්නා තාක් කල් ආමිෂයි, තේරුම් ගත්තොත් නිරාමිෂ වෙනවා. හොඳයි, එහෙනම් තව විනාඩි 10කින් බුද්ධ පූජාව ලැහැත්ති කළ හැකි. තව විනාඩි 10ක් තියෙනවා, ප්‍රශ්න දෙකක් විතර අහන්න පුළුවන්. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් තව ප්‍රශ්න දෙකක් විතර අහන්න පුළුවන්. ඔය අලුත් අය ඉන්නවා නම් ප්‍රශ්න ඇති. සමහර විට තේරුම් නොගත්ත දේ තේරුම් නොගත්ත තැන් අහන්න පුළුවන්. එතෙන් තියෙන ගතිය සංකාරයට අනුව ගති පටිසන්ධිය එනවා ගති නිමිත්තට අදාළව. ඒ වෙලාවේ සමහර විට ගති නිමිත්ත තිබ්බේ නිකම් මේ කුරුළු සංකාරයක්, එහෙම නැත්නම් මේ සැහැල්ලු සංකාරයක් නම් ඒ වගේ ඒ ගතියට අනුව ගතිරුව, ගතිගුණ, ගති බල, ගති හඬ ලැබෙනවා. හැබැයි ගතිය අර එක පාටම ද්වේෂයක් වෛරයක් නම් ඒ අනුව අර වෛරස් ගතියට අදාළව වෛරන් තියෙන තැනක වෛරක්කාරී විදියට උපදිනවා. ඒ අනුව අපිට කියන්න බෑ කොහොම කොයි වගේ ගතියක් ඒ පුද්ගලයෝ ගාව තිබුණාද කියලා. හැබැයි කියන්න පුළුවන් ගතියට අදාළව ගති නිමිත්තකුත්, නිමිත්තට අදාළව ගති පටිසන්ධියකුත්, පටිසන්ධියට අදාළව ගති රුව, ගතිගුණ, ගති බල, ගතිගුණත් ඒ මිය පරලොව ගිය සියලු දෙනාට ආපහු ලැබෙනවා. පැවැත්ම තුලයි ඔය ඔක්කොම තියෙන්නේ. ඔතන කවුරුවක්වත් නිවන් දකින්නට සුදුසු පුද්ගලයෝ වගේ තැනක හිටී කියලා හිතන්න බෑ. ඒක නිසා නිවන් දකින්නට සුදුසු පුද්ගලයෝ ඉන්නවා නම් ඉන්න පුළුවන් වෙන්නේ මේ ගති සහ මුලින්ම නගති කරගත්ත පුද්ගලයෝ පමණයි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සහ මුලින්ම නැති කරගත්ත පුද්ගලයෝ න මෝ තස්ස කියන පුද්ගලයෝ. මෝහය සදාටම නැත්නම් න මෝ තස්ස කියන වචනෙන් කිව්වා. දෙවියන් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයෝ ජීවිත කාලය තුළ පුරුදු කරගත්ත යම් හොඳ ගතියක් තියෙනා නම් ද්වේෂයෙන් තොර ගතියක් ඒ පුද්ගලයෝ දෙවියෝ. ද්වේෂය තිබුණා නම් ඒ පුද්ගලයෝ අර බයිලන් තියෙන සත්තුවේ. මොකද්ද? මට තේරුනේ නැහැ ප්‍රශ්නේ. ඒක මේ ජීවිතය පවත්වාගෙන යාමටයි රාගය, ද්වේෂය, මෝහය උපකාර වෙන්නේ. ඉදිරියටත් යායන් තණ්හා පෝනෝ භවිකා. මතු මතුවටත් යලි යලි උපදින පවත්වාගෙන යන්නට උපකාර වෙන්නේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. බැරිලාවත් රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය මේ වර්තමාන මොහොතේම අයින් කළා නම් ඒ පුද්ගලයා පැවැත්ම නැවැත්මක් බවට පත් කරගන්න. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් තව විනාඩි 5ක් තියෙනවා. එකලම ආරට බුද්ධ පූජාව තියලා මොකද්ද ඔව් තියෙන පට්ඨාන ප්‍රකරණේ තියෙන කරුණු 16ක් සූවිසි ප්‍රත්‍යයෙන් 16ක් තියෙනවා මේ තිලක්කණේට අදාළව අනුපස්සනා කළ යුතුයි දැන් තිලක්කණේ කියන්නේ මොකද්ද තිලක්කණේ කියන්නේ අටක්‍රා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිත බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මොකක් දේශනා කරන්නද ත්‍රිලක්ෂණ බුද්ධාගමේ ත්‍රිලක්ෂණ කියලා එකක් තියෙනවද නැහැ වචන තුනක් තියෙනවා මොකද්ද වචන තුන අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය ත්‍රිලක්ෂණේද ඔය ත්‍රිලක්ෂණයක් නෙමෙයි ඕවා නිකන් මේ කොහෙන් හරි එක්කව කරගත්ත හදාගත්ත වචන තුනක් මිසක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ත්‍රිලක්ෂණය ඔය බුද්ධාගමේ නැහැ ඔගේ තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ ඔය විදිහටමයි. නමුත් මේකේ බුදු දහමේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත. දැන් අනිච්ච කියන්නේ නිච්ච කියන එකේ විරුද්ධ වචනේ. දුක්ඛ කියන්නේ සුඛ කියන එකේ විරුද්ධ වචනේ. අනාත්ත කියන්නේ අත්ත කියන එකේ විරුද්ධ වචන මේ වචන යුගල තුනම නිවැරදිව තේරුම් ගන්න ඕන ඔය ත්‍රිලක්ෂණය තේරුම් ගන්න නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත දැන් අර මුල් වචන තුන නිච්ච සුඛ අත්ත තුන ත්‍රිපිටකයේ තියෙන අස්මිමානිය පැවැත්මට උපකාර වන කරුණු තුන මොකද්ද වචන තුනෙන් විග්‍රහ කරපු දේ නිච්ච සුඛ අත්ත දැන් ඔය සියලු දෙනාට පෘථග්ජන නම් අසුතත් පෘථග්ජන පුද්ගලයෝ නම් මගපල නොලැබූ අය නම් අර ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රිය මනාපදේ නිච්චයි සුඛයි අත්තයි මොකද වෙන්නේ උපාදානය කර පැවැත්ම පාත්වගෙන යන හේතු සකස් කරනවා ඒක තමයි පැවැත්ම එතකොට යම් කිසි කෙනෙක් මේ තමන්ගේ ඇහැට ප්‍රියමනාප රූපය ඒ ස්වරූපයෙන් ඒ ස්වභාවයෙන් පවත්වන්න නවත්තන්න බෑ ඍෂිසේ මනාපසේ පවතින්නේ නෑ නවතින්නේ නෑ මේක වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා අර නිච්ච බව අනිච්ච නනිච්ච වෙනවා අර සුඛ බව සැප බව දුකටපත් වෙනවා අර අත්ත බව අස්මිමානිය අනාත බවටපත් වෙනවා යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා ඒතං මම හේසෝ අමස්මි හේසෝ මේ අත්තාති කියලා බුදුහාමුදුරුව අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළා ඉතින් මේක තේරුම් ගන්න බැරි නම් අර නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත ත්‍රිලක්ෂණේ පද යුගල තුන තේරුම් ගන්න බැරි කෙනෙකුට කීයටවත් නිබ්බිදා වෙන්න බෑ නිවනට මඟ විවෘත කරගන්න බෑ නමුත් බුද්ධ ආගමේ අද ඔය ධර්මදේශකයෝ ආගම්කාරයෝ කියන්නේ පොත්වල ලියලා තියෙන්නේ ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ බුද්ධ භාෂිතේ බුද්ධ වචනේ නෙමෙයි වැරදි වැරදි පද පරම අර්ථ ගේන වචන තුන නිට්ටයි සුඛයි අනාත්මයි අනිත්‍යයි නිට්ට නැ අනිත්‍යයි සුඛ නැ දුක දුක සැප අනාත්මයි ආත්මයි දැන් මේ ඉච්ඡ කියන එක කොහේ ඇති වෙන දෙයක්ද ඉච්ඡ කියන එක හිතේ ඇති වෙන දෙයක් එක්කෙනෙකුගේ හිතේ ඇති වුණු ඒ ප්‍රියමනාපදී තව කෙනෙකුගේ ඒ විදිහටම මතුවෙනවද නැද්ද? මතුවෙන්නේ නැහැ. අපි ගම්මුකෝ යම් කිසි කෙනෙක් අපි ධූරයන් ගෙඩියක සුවඳක් ආවා. එක්කෙනෙකුට අමෘතය වගේ නිත්‍යයි ප්‍රියයි මනාපයි. තව ඒ ධූරියන් ගෙඩියම තව කෙනෙකුට වමන යන තරම් නිත්‍යයි දුකයි අර අර තත්ත්වය. ඉතින් ඒක නිසා මේ ඉච්ඡ කියන එක තමන්ගේ හිතේ තමන් විසින් හදාගෙන දැන්පත් කරගත්ත නිච්ච කරගත්ත දෙයක්. ඉච්ඡ නිච්ච වෙලා ඉච්ඡ පටිච්ච වෙනවා. ඉච්ඡ තදූපයන් පටිච්ච වෙනවා. ඉච්ඡ අභිච්ච වෙනවා. ඉච්ඡ නිසා තමයි මේ සිද්ධ දේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ඉච්ඡ කියන තමන්ගේ හිතේ ඇතිවන කැමැත්ත තේරුම් නොගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනත්ත හෝ ඉච්ඡ නිච්ච සුඛ අත්ථ කියන වචන හයේ තේරුම හරියට තේරුම් ගන්න බෑ. දැන් අපි කියනවා නම් අනිත්‍යයි කියලා එහෙමත් එකක් තියෙනවා. එහෙම වචනයක් තියෙනවා. දැන් අදහවස හයට ඉර බහින එක නිට්යයි. අපිට භාවනා කළා ඕක නවත්තන්න පුළුවන්. අපේ හිතේ යම් කිසි දෙයකට බොහොම ප්‍රියමනාපසේ වැරදිසේ නිච්ච බවක් ඇති වුණා. මේක ප්‍රියයි මනාපයි. අපිට අසුභානුස්සතිය වඩලා ඕක අයින් කරන්න පුළුවන්. ඒක අනිච්ච බව තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා මේක මේ නිට්යයි අනිත්‍යයි කිව්වොත් එහෙම ඒක ධර්මයක් නෙමේ දහමක් නෙමේ. ඒක දහම විකෘති කළ වැරදි පද තුනක්. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙන මේ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ථ කියන මේ අටකරා තීන පදා යුගල පද තුන පරිවර්තකයෝ විසින් අනිත්‍යයි නිට්යයි සුඛයි දුකයි ආත්මයි අනාත්මයි කියන වැරදි පද තුනකට පරිවර්තනය කරලා නිවන වැහුවා. අටකරා තීන පදා විකෘති කළා. හතර අපාය යන ධර්මයේ විකෘති කරපු අනන්තර පාප කර්මයක් බවට පත් වෙනවා. ඒක බොහොම භයානක දෙයක්. ඉතින් ඒක නිසා යම් කිසි හාමුදුරු නමක් ඔය ආගමේ කවුරු හරි කියනවා නම් මේ අදත් හවසට ඔය චැනල් වල රේඩියෝ වල කියයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියපු ගමන්ම එයාගෙත් නිවන වැහෙනවා, අහන මිනිසුන්ගෙත් නිවන වැහෙනවා. නිවන විවුර්ත කරන්න තියෙන අටක්කරා තීන පදා විකෘති කර. ඒක ඒවා ධර්මය නෙමේ, ඒවා කර්මය. ඒවා පැවැත්මට හේතු වන දේවල් මිසක් නිවනට හේතු වන දේවල් නොවේ. මේක තේරුම් ගන්න. හොඳයි එහෙනම් දැන් බුද්ධ පූජාව ලෑස්ති කළා. බුද්ධ පූජාව පූජා කරන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්න බෞද්ධයන්ගේ සිංහල බෞද්ධයන්ගේ නිවන වැහුවේ කවුද? ඔය පරිවර්තකයෝ, ඔය ආගම්කාරයෝ, ඔය මහායාන ආගමෙන් ගත්ත ණයට ගත්ත වැද්ද ගත්ත වැරදි දේවල්. අද මේ ලංකාවේ තියෙන මහායාන ආගමක් මිසක් මේ තේරවාදී බුදුහාමුදුරන්ගේ ධර්මයක් එහෙම එක පන්සලකවත් නැහැ, එක තැනකවත් නැහැ. කියන්නෙත් නැහැ, අදහන්නෙත් නැහැ, විශ්වාස කරන්නෙත්. ඔක්කොම මහායාන ආගමේ ඒවා වැඳුම් පිදුම් වැඳුම් පැතුම් තියෙන. ඒකේ නිවනක් නැහැ. ඒකේ පැවැත්මක් මිසක් නිවනක් නැහැ. දෙව් මිනිස්සු අප කෙලවර නිවන් දකින්න නේති. ඒක නිවන් නෙමෙයි.